Ventana, ya está.
ඔඩ ප්‍රී කතානායක වරයාසෙන් කරන නිවේදන පළවෙන නිවේදනය පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. සුමන්ජන මහතා විසින් 2019 මේ 9 වෙනි දින පාර්ලිමේන්තුවේ මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නේ සම්බන්ධ යෝජනාවක් ආචාර්ය ධර්මසභා වරප්‍රසාද පිළිබඳ කාර්ක සභාවට ඉදිරිපත් කිරීමට හැකි බව මම මේ සභාවට දැනුම් දෙන්න කැමැත්තෙමි. දෙවන නිවේදනයේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 101 103 විද්‍යාලංගය සහ 2019 මැයි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ ප්‍රකාරව 2019 අප්‍රේල් මාස 21 වෙනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාර්ක සභාවේ සේවය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක ගරු ජේ මානන්ද කුමාර් සීමත්තාගේ සභාපතිත්වයෙන් යුතුව මතු සඳහන් මන්ත්‍රීවරයන් මම විසින් පත්කොන් ලැබීව දන්වන කැමැත්තෙමි. ගරු රවුෆ් හකිම් මැතිතුමා, ගරු රවි කරුණායක මැතිතුමා, ගරු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා, ගරු වෛද්‍ය කවින්ද සේෂන් ජයවර්ධන මැතිතුමා, ගරු මහාචාර්ය ආශි මාර්සිංහ මැතිතුමා, ගරු ආචාර්ය ජයම්පති වික්‍රමනාත් මැතිතුමා, ගරු එම්.ඒ. සුමන්ජන මැතිතුමා. තුන්වැනි නිවේදනයේ සම්බන්ධීකරණ සභාවේ රැස්වීමක් 23 මේ දින 2:30 බත්තරමුල්ල රජමාණන් පාරිපරි පාර්ලිමේන්තු කාර්ක සභා සංකීර්ණයේදී කලින් ගෝවිජන මන්දිර පැවැත්වීම නීත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සාමාජික මන්ත්‍රීවරුන්ට දැනුම් දෙන්නේ. මේ කරන්නේ සම්බාධීකරණ කාර්ක සභාවේ රැස්වීම. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු මුදල් ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ තෙමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නගර සැරසම් ජල සම්පන්න උසස් අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව සහ 2017 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණික හා ග්‍රාමීය විද්‍යායතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තා අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේද යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පරිසම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ජීවර හා ජලජ සම්පත් පිළිබඳ ඇමතිතුමා.
කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පසු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ බන්දලංගාධි ප්‍රතිසංස්කරණ ඇමතිතුමා.
ගරු කතානායකතුමනි, 2018 වර්ෂය සඳහා නීති කොමිෂන් සභාව දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව, එම කාර්ක සභාවේ සභාපති ගරු සුමන්ජල් මැතිතුමා විසින් පිළිගැන්වීම, ඒ වෙනුවෙන් ගරු මුජිබ රහමන් මැතිතුමා එම වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
ගරු කතානායකතුමනි, රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේද යොමු කරන ලද 2017 අංක 30 දරන විසර්ජන පනත යටතේ යෝජනා සහ 2000 අංක 40 දුර දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සන් කිරි පිළිගැන්වීම ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා.
ගරු කතානායකතුමනි, මහනුවර අරොප්පොළ ධර්මාශෝක භාවත අංක 95 බී දරන ස්ථානයේ පදිංචි UMKP K අබේරත්න මහතාගේ ලැබුණු පෙස්සම් පිළිගන්නවා.
මෙම පෙස්සම් මහජන පෙස්සම් කාර්ක සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ මැතිතුමා, ගරු අභ්‍යන්තර ස්වදේශ කටයුතු පරස්සභා පළාත්පාලනයේ මැතිතුමාගේ ඇසීමට. ගරු ජයසිරි ජයසේකර මැතිතුමා, ගරු මුදල් ඇමතිතුමාගේ ඇසීමට. හේෂා විතානගේ මැතිතුමා
මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු එක, ඔව් කුරුවිට සතිපොල සතියකට වරක් සෙනසුරාදා දිනේදී පැවැත්වෙන අතර කුරුවිට අවට ගම්මාන ප්‍රදේශවල ජනතාව බොහෝ විසින් පිරිසක් තම අවශ්‍යතා සඳහා මෙම සතිපොල වෙත පිවිසේ. දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක අවම පහසුකම් සහිතව තාවකාලිකව පොළ පවත්වාගෙන යන අතර වර්ෂාව අධික සමයේදී ජලය එක් රැස්වීමෙන් වෙළෙන්දන් හා මහජනතාවට දෙපාර්ශ්වයටම අපහසුතාවට පත්වේ. ඒ වගේම පිළිතුර සතිපුල සංවර්ධන සම්බන්ධයෙන් ප්‍රාදේශ සභාව විසින් ව්‍යාපති යෝජනාවක් ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සලකා බැලිය හැක. ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධ යෝජනාවක් ඉදිරිපත් කරොත් අපිට පුළුවන් ඒ ගැන සලකා බලන්න. ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඇමතිතුමාට යොමු කරනවා. මේ කුරුවිට සතිපොළ සම්බන්ධව අපි දැක්ක පහුගිය කාල සීමා පුරාම පුවත්පත්වල පවා පළ වුණා මේක සංවර්ධනය කළ දෙන්න කියන කාරණාව. අපි දන්නවා දැන් මේ වෙනකොට පොඩි ගැටලුවක් තියෙනවා. ගරු කථානායකතුමනි, පළාත් පාලන ආයතන බොහොමයක බලය වර්තමාන ආණ්ඩුවට නැති නිසා පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා ආණ්ඩුව අතර තියෙන ඒ සම්බන්ධතාවය නැති නිසා ලොකු අසාධාරණයක් වෙනවා ඒ පළාත් පාලන ආයතනවල ඉන්න ප්‍රදේශවාසීන්ට. ඒ කියන්නේ මේ වගේ පොදු ආයතනවල සංවර්ධනයට මට දැනෙන විදිහට රජයේ මැදිහත් වීමක් වෙන්නේත් නැහැ, පළාත් පාලන ආයතනවල කැමැත්තකුත් නැහැ. දැන් උදාහරණයක් විදිහට ක්‍රීඩා අමාත්‍යතුමාගේ මුදල් ප්‍රතිපාදනයක් වෙන්ුණා මම නියෝජනය කරන රක්වානාසනේ ගොඩකෙල ප්‍රාදේශ සභාවට අයිති ක්‍රීඩාංගණය සම්බන්ධව ප්‍රාදේශ සභාවේ කැමැත්තක් නැහැ. ඒක හැමම දැන් මේ වෙනකොට යටපත් වෙමින් තියෙනවා. දැන් මේකෙදි මම සතුටු වෙනවා කුරුවිට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හරි ධනාත්මක තැනක ඉන්නෝ මේක හදන්න ඕන කියලා. එතුමා දේශපාලන තමන්ගේ දේශපාලන නායකයන් දෙන උපදේශවල පිටින් ගිහිල්ලා මම හිතන ප්‍රදේශයේ ජනතාවට සේවය කරන්න ඕන කියන ධනාත්මක තැනක ඉන්න නිසා මම ඔබතුමාට යෝජනා කරනවා එතුමා මේකට කැමති ඒ අවශ්‍ය මේ සහයෝගය පළාත් පාලන ආයතන විදිහට ලබා දෙන්න. ඒ වෙනුවෙන් අපිට ලබා දෙන්න පුළුවන් නිශ්චිත ක්‍රමවේදය මොකද්ද කඩිනමින් මේ වැඩේ ආරම්භ කරන්න?
ඔව්, විශේෂයෙන්ම මේ සඳහා අපිට මැදිහත් වෙලා අපිට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළ දෙන්න හැකියාව තියෙනවා. ඒකෙදි එක ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ සතිපොළ පවත්වන ස්ථානයේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක්. ඒක නිරවුල් කර ගැනීම අවශ්‍යයි පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි ඔබතුමා කිව්වාගේ ප්‍රාදේශ සභාව අපිට ඒ අවශ්‍යතාවය ඉල්ලීමක් හැටියට කරනවා නම් ඔබතුමාත් මැදිහත් වෙලා අපි ලෑස්ති ඒ සඳහා අවශ්‍ය මුදල් දෙන්න.
දෙවෙනි අතුරු ප්‍රශ්න විදිහට කරු කථානායකතුමනි, මම අහනවා රටේ ආණ්ඩුව මොන පැත්තේ තිබුණත් පළාත් පාලන ආයතනයේ පළාත් සභාව මොන විදිහේ තිබුණත් මුදල් ලබා දීම පිළිබඳව විනිවිදභාවයක් තියෙන්න ඕන, ක්‍රමවේදයක් තියෙන්න ඕන. මොකද මමත් පළාත් පාලන ආයතනයේ හිටපු සභාපතිවරයෙක් විදිහට මම දන්නවා පළාත් පාලන ආයතන මුදල් ලාවේ නැහැ කියන එක ඉන්න සභාපතිවරයව මන්ත්‍රීවරයාට නෙවෙයි බලපෑම වෙන්නේ ප්‍රදේශයේ ජනතාව. ඒ නිසා මම අහන ඔබතුමාලා අමාත්‍යාංශයේ විසින් මේ වෙනුවෙන් සියලුම මේ පළාත් පාලන නියෝජිතයොත් එක්ක මේ අවුරුදු දෙකක කාල සීමාවකට ආසන්න වෙනවා. අපිට දැනෙනවා එහෙම යහපත් ක්‍රමවේදයක් නැහැ. සමහරුන්ගේ දින ඇඟේ හයියට වැඩ කරන්න යෑමත් මේකට හේතු වෙලා තියෙනවා මම අහනවා. නමුත් පළාත් පාලන ආයතන අකර්මණ්‍ය නොවි ඒවයි ලබා දෙන්න ඕන සේවය ජනතාවට ලබා දෙන්න පුළුවන් නිසි ක්‍රමවේදයක් හදන්න අමාත්‍යාංශයේ වෙනුවට පියවරක් ගන්න තියෙනවා. මම දන්නවා සමහර වෙලාවට අඩුම තරමේ රජයෙන් වෙන් කරන මුදල් ටික පළාත් පාලන ආයතනය සම්බන්ධ වෙලා පාරක් හදාගන්න බැරි සමහර දිස්ත්‍රික්ක තියෙනවා. මේ වෙනුවෙන් පළාත් පාලන ආයතනය සහ ඔබේ අමාත්‍යාංශය සම්බන්ධීකරණය කළ යම් වැඩසටහනක් තියෙද නැත්නම් මේ විදිහටම ඉස්සරහටම යනවාද කියලා දැනගන්න කැමතියි.
ඔව් නෑ, පැහැදිලිවම ගරු කථානායකතුමනි, අපේ අමාත්‍යාංශය පළාත් පාලන ආයතන සඳහා ඒ එන යෝජනා අනුව ඒ වගේ මේ ව්‍යාපෘති අනුව අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වාර්ෂිකව මේ සම්බන්ධයෙන් අපි මුදල් වෙන් කරාම ඒ කටයුතු ක්‍රියාත්මක කරන හොයා බලන්නේ පලාතේ පලාත් සභාවේ තියෙන පලාත් පාලන දෙපාර්තමේන්තුව හරහා පලාත් පාලන කොමසාරිස් හරහා තමයි ඒවා අධීක්ෂණය කරන්නේ. ඉතින් ඒ අනුව මම හිතන්නේ මේ වසරෙත් විශාල පලාත් පාලන ආයතන ගණනාවකට අපි නොයෙකුත් ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු ඉදිරියේදීත් ඒ අවශ්‍යතා අනුව විශේෂයෙන් පලාත් පාලන ආයතනයේ මේ සම්බන්ධයෙන් උනන්දු වෙනවා නම් තමයි අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ ආයතන උනන්දුෙන් මේ යෝජනා එවනේවට අපි ප්‍රතිපාදන වෙන් කරනවා. ඒකේ කිසිම ගැටලුවක් නැහැ.
හොඳයි. බොහොම ස්තුතියි ගරු දයසිරි ජයසේකර මැතිතුමා. ගරුතුමාගේ මැතිතුමාගේ ඇසීමට.
මම අහනගරු කතා නැතුමනි. කතානායකතුමනි ආයන්න එක 2016 නොවැම්බර් මාසයේ මෙවැනි සිදුවීමක් වාර්තා වී නැත. ජයසුදීර් ජයරාම් නතර කරන්නේ මන්ත්‍රීතුමා කියාගෙන යන විතර ටික. ජයසිරි ජයරාම් කැමැත්තෙන් සහ තවත් සුදීර් සමාවෙන්න තවත් මගේකෝ ඇතුළු දෙදෙනෙක් 2017 නොවැම්බර් මාස 10 දින ශ්‍රී ලංකා රේගුවට විධිමත් ප්‍රකාශ කිරීමකින් තොරව විදේශ මුදල් මෙරටින් රැගෙන යාමට තැත් කිරීම මත වැඩිදුර රේගු විමර්ශනයක් සඳහා රඳවාගෙන තිබේ. ජයසුදීර් ජයරාම් යන අය සතුව ඇමරිකානු ඩොලර් 50,000ක් සහ ටී කියොන්ග් මින් යන අය සතුව ඇමරිකානු ඩොලර් 58,000ක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත වාර්තා නොකර රැගෙන යාමට තැත් කර ඇති බව ශ්‍රී ලංකා රේගු විසින් සොයාගෙන ඇත. අයන 3 රේගු ආඥාපනතේ 8.1 වගන්ති 90 කරන ලද පරීක්ෂණයෙන් පසුව ඉහත නම් සඳහන් මගින් දෙදෙනා සන්තකයේ තිබූ රේගුවට ප්‍රකාශ නොකළ ඇමරිකාන ඩොලර් 108,000ක් වූ මුදල 2017 11 මාසයේ 23 දින රාජ සන්තක කොට ඇත. ආයන 1 ඉහත නම් සඳහන් මගින් දෙදෙනාගෙන් ජයසුදීර් ජයරාම් යන අය පරීක්ෂණ අවසන් වීමට පෙර ගුවන් ගත වීමට මුදා හැර තිබේ. ආයන්න 2 ඉහත මගින් දෙදෙනාගෙන් ජයසුදීර් ජයරාම් යන අය අත්‍යවශ්‍ය ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට බැංකොක් බලා යෑමට අවසර දෙන ලෙස ප්‍රකාශයක් විසින් රේගුවෙන් අවසර පතා ඇත. මෙම ඉල්ලීම එදින ගුවන්තොටුපළ සේවයේ නියුතු අධ්‍යක්ෂණ නිලධාරී විසින් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් හා අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් පලාත් වෙත දැනුම් දී තිබේ. ජයසුදීර් ජයරාම් යන අයගේ එම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව එම මගියාට ගුවන්ගත වීමට අවසර දෙන ලෙස රේගු අධ්‍යක්ෂක ජෙනරාල් සහ අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් පලාත් විසින් ගුවන්තොටුපළ සේවයේ නියුතු අධ්‍යක්ෂක නිලධාරී වෙත දුරකථනයෙන් උපදෙස් ලබා දී ඇත. ඒ අනුව ජයසුදීර් ජයරාම් යන අයට ගුවන්ගත වීමට අවසර ලබා දී ඇත. ආයන 3 ඒ සඳහා වූ රේගු පරීක්ෂණයට ටී කියොන් මින් යන අය ඉදිරියේ සිදු කර තිබේ. ආයන 4 අදාළ ලිපිගොනු රේගු දෙපාර්තමේන්තුව බාරයේ පවතී. ආයන 5 නැත අත්අඩංගුවට ගත් මුදල් රාජසන්තකොට ගිණුම් ගත කර තිබේ. 6 එම මුදල් මෙවන විට රේගු දෙපාර්තමේන්තුව ගිණුමට බැර කර ඇත. 8 මේ සඳහා දායක වූ රේගු නිලධාරීන්ට නුදුරේ දීම එම ත්‍යාග ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ආයන්න පැන නොනගී.
ගරු කතානායකතුමනි මට හරියටම ප්‍රශ්නයක් නෙමෙයි අහන්නේ අර ගාන කීයද කියන්නේ හරියටම මෙඩොල
මුළු ගාන
208,000 නෙමෙයිද?
නෑ 108,000 ගාන.
නෑ 208,000ක්.
නෑ
9 මිලියන් මිලියන 39ක් රුපියල් වලින්.
නැහැ මේකේ ලබා තියෙන විස්තර අනුව හරිද එක්කෙනෙකුට 50,000යි අනිත් එක්කෙනාට 58,000යි දෙකම 108,000යි
right මම පළවෙනි ප්‍රශ්නේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් මම දන්නේ නැහැ මේ ලංකාවේ කිසිම නීතියක් අනුව ගරු කතානායකතුමනි ගුවන්තොටුපළේ දී මුදල් ගෙන යන්න පුළුවන් මුදල් ප්‍රමාණයට වැඩිය මුදල් ප්‍රමාණයක් අරගෙන ලංකාවෙන් පිටත යනකොට පුද්ගලයෙකුට ඒ එයාට හදිසි වැඩක් තියෙනවා කියලා කවුරු හරි ලංකාවේ මම දන්නේ නැහැ මේ ඉතිහාසයේ මෙහෙම ඩොලර් 108,000ක් එක්ක අහුවෙච්ච කෙනෙක්ව එක්කෙනෙක්ව තියලා තව එක්කෙනෙකුට හදිසි වැඩක් තියෙනවා කියලා යන්න දුන්නයි කියලා මම නම් අහලා නැහැ. මම අහන්න කැමති කවුද මේ තීන්දුව ගත්තේ මේ මේ මේක වැරදි තීන්දුවක් කියලා බුදුමාට තේරෙන්නේ නැද්ද?
ඔව් මෙතන මේක අරගෙන තියෙන්නේ රේග්ජු ආඥා පනතේ ඒගලන්ගේ ඒ ක්‍රියාපටිපාටිය තුල මේක අරගෙන තියෙන්නේ. එතකොට ඒක නීතිමයව මට වැරදි කියලා කියන්න බෑ. නමුත් ඔබතුමා බොහොම වැදගත් ප්‍රශ්නයක් අහන්නේ. ඒ ප්‍රශ්නේ ඇවිල්ලා ඒක නීතිය එහෙම වුණත් ඔබතුමා අහන ප්‍රශ්නේ ඇවිල්ලා මේක ඇත්තටම කළ යුතු දෙයක්ද? මොකද එතකොට රේගුව බාර ගන්නවා වගකීමක් මේකට මීට වැඩිය ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අය ඒ වගකීම බාර ගන්නවා. අනිත් එක කවුරු හරි මොකක් හරි හොරගම් කරගෙන යනවා නම් රේගුව හරහා ඒක රාජසන්තක කළා කියලා එතනින් ඉවර කරන්න බෑනේ. ඊට වැඩිය ප්‍රශ්න ගැඹුරු වෙන්න පුළුවන්. එතකොට ඒක හොයන්න බැහැනේ රේගුව පොලිසිය CID එකවත් නෙමෙයිනේ. එතකොට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා, නීතියේ ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මේ වගේ දේවල් සිදු වෙනකොට පොලිසියට CID එකට සමහරට දැනුම් දෙන එක සුදුසුයි කියලා හිතෙනවා.
අද අන කැමති අත වශයෙන් කරු කතානායකතුමනි මේක සම්පූර්ණයෙන් වැරදි පළවෙනි එක. දෙවෙනි එක මේ පුද්ගලයා දැන් ගිහිල්ලා ආපහු එනවද නැද්ද කියන එක ගැන කිසිදු කෙනෙකුට විශ්වාසයක් නැහැ. රේගුණලේ දාරින්ට කියන්න බෑ ආපහු ගිහිල්ලා කියලා උන්ට විශ්වාසයක් ගන්න බෑ. මොකද කවුරු හරි විශාල දැවැන්ත හොරෙක් නම් මංකොල්ලකාරයෙක් නම් මේ වගේ වෙලාවක කොහොමද මොව නිදාස් කරේ උන්ට විරුද්ධව මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නවද නැවද පළවෙනි එක? ඊළඟට මම අහන්න කැමති මේ පුද්ගලින්ගේ යටතේ තමයි අද වෙනකොට මේ රටේ යම් රූපවාහිනී ආයතනයක් මිලදී ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ මහා බැංකුව හරහා. ඉතින් මම අහන්න කැමති ඔබතුමාලගේ ආණ්ඩුවේ යම් මේ මේ පුද්ගලයාම නැවත ලංකාවට එනවා. හරි. හැබැයි ඔහු නැවත ඒකෙන් ගෙනවද මම දන්නේ නැහැ අතින් අරන් එනවද කියලා. නමුත් මේ මුදල් වලින් තමයි ලංකාවේ රූපවාහිනී ආයතනයක් මිලදී ගන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්නේ. එතකොට මම අහන්න කැමති මේක ඇත්තටම ස්මග්ලි මේ තනිකර හොර සල්ලි ලංකාවෙන් අරන් යන එකක්. ඉතින් මෙවැනි හොරුන්ට සමුන්නාන්සලා මේ රටේ මේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරය. එතකොට මේ වගේ අයටද ඔබතුමාලා මේ රටේ මහ බැංකුව හරහා මේ රූපවාහිනී ආයතනයක් මිලදී ගන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්නේ? මොකද මේ පුද්ගලයාගේ නමත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ ඒ රූපවාහිනී ආයතනයේ මිලදී ගන්න වැඩපිළ යටත. ඒ කියන්නේ ඔහුත් ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් බවට පත් වෙලා තිබුණා. මම අහන්න කැමති තමුන්නාංශයේ ඔබතුමා මේ ගැන දන්නවද නැත්නම් මොකද්ද මේ ඇයට ගන්න පුළුවන් පියවර නැත්නම් අදාළ රේගුලදරින් යුද්ධ මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න?
මන්ත්‍රීතුමනි මේ මේ ඒ පුද්ගලයා ගැන මට ඒක සඳහන් කරන්නට බෑ. එතුමා මොනවද ගන්න යන්නේ මොනවද නොගන්නේ කියන්නේ ඒ පුද්ගලයාමද මේ පුද්ගලයාද කියන එක මට කියන්න බෑ. දන්නේ තේවා කියන්න බෑ. නමුත් නීතියේ සීමාවක් තියෙනවා. තේරුණා නේද? මෙතන නීතියේ සීමාවක් තියෙනවා. මං හිතන්නේ නීතිය අපි තද කළ යුතුයි කියන එක මම පිළිගන්නවා.
හොඳයි බොහොම ස්තුතියි. පැහැදිලි කිරීමක් ඉතින් ප්‍රශ්න දෙක ඇහුවා. ඔව්.
ඒ සම්බන්ධව ඒ කවුද කියලා දන්නේ නැහැ කිව්වා. මං ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා කරුණාකරලා මේ අය මහා බැංකුවේ යටතේ තිබිච්ච රූපවාහිනී ආයතනයක් සම්බන්ධව තිබුණ මිලදී ගැනීමකට මේ අය සම්බන්ධ නැද්ද කියලා කරුණාකරලා පාර්ලිමේන්තුවේ ඔබතුමාට මේ නමත් එක්ක ඔයලා බලන්න කියලා
මං ගෞරවයෙන් ගරු චමින්ද විජේසිරි මැතිතුමා, ගරු අභ්‍යන්තර විශේෂ කාර්ය පළාත් සභා පළාත් පාලන ඇමතිතුමාගේ සීමා
නාන ගරු කතානායකතුමනි.
ඔව් ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නේ පිළිතුර වදුල්ල මහනගර සභාව, බණ්ඩාරවිල මහනගර සභාව, හපුතලේ නගර සභාව, මහියංගනේ ප්‍රාදේශ සභාව, රිදීමාලිද්ද ප්‍රාදේශ සභාව, සොරණතර ප්‍රාදේශ සභාව, මීගාකුළු ප්‍රාදේශ සභාව, කන්දකැටිය ප්‍රාදේශ සභාව, පස්සර ප්‍රාදේශ සභාව, ලුණුගල ප්‍රාදේශ සභාව, බදුල්ල ප්‍රාදේශ සභාව, හාලියල්ල ප්‍රාදේශ සභාව, ඌවපරණගම ප්‍රාදේශ සභාව, වැලිමඩ ප්‍රාදේශ සභාව, බණ්ඩාරවිල ප්‍රාදේශ සභාව, ඇල්ල ප්‍රාදේශ සභාව, හපුතලේ ප්‍රාදේශ සභාව, හල්දිමුල්ල ප්‍රාදේශ සභාව කියන ආයතන 18. දෙවැනි ප්‍රශ්නයට පිළිතුර, ඒක ටිකක් දිග පිළිතුරක්. අමනුම එකේ ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, අමනුම එකේ සඳහන් කළ තියෙන දිග පිළිතුරක් හින්දා මම ඒක සභාගත කරනවා. ඒ වගේම පිළිතුර ප්‍රශ්නය තුන්වෙනි ප්‍රශ්නයට අමනුම දෙකේ තියෙනවා. ඒකත් දිග පිළිතුරක්, මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් තියෙන ඒ යෝජනාවල මේක එකත් මම සභාගත කරනවා. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුර, බදුල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල අරමුදල් ශක්තිමත් කිරීම සඳහා අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2010 වර්ෂයේ සිට මේ දක්වා පුරණගම අතිරේක ප්‍රතිපාදන ඒ වගේම ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 572.78ක් වටිනා ව්‍යාපෘති බදුල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව මේ ව්‍යාපෘති මගින් සිජු හා වක්‍ර වශයෙන් අදාළ පළාතේ පළාත් පාලන ආයතන අරමුදල් ශක්තිමත් කිරීමට මෙම අමාත්‍යාංශය මගින් දායකත්වය ලබා දී ඇත. ප්‍රශ්නය අදාළ නොවේ.
කථානායකතුමනි, ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා පිළිතුර සැපයීම වෙනුවෙන්. අර ඇමතුමනි, මේ පළාත් පාලන ආයතන තමයි අපේ රටේ පුංචි ආණ්ඩුව. ඒ පුංචි ආණ්ඩුවක නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට සභා අරමුදල තර කිරීම සඳහා ගත්තු ගියවර කියලා ඔබතුමාලා අමාත්‍යාංශයේ එවලා තියෙන ඔබ අමාත්‍යාංශයේ රීකී අමාත්‍යාංශයෙන් දීපු මුදල් මේ දීලා තියෙන කර්මාන්තවල. ඒතර සභා අරමුදල කියන්නේ අපි දන්නවා සභා ස්වන් උත්පාදනය තුළින් ගොඩනගන අරමුදල. අපි දන්නවා කරු අමෙත්තෝනේ මේ සභා අරමුදල තර කිරීමේ අවශ්‍යතාවයේ තියෙන්නේ මම නියෝජනය කරපු නිසා අපිට තනියෙන් පළාත් පාලන ආයතනය තුළ වැඩ පිළිවෙල ටික කරගන්න. අපි දන්නවා දැන් පළාත් සභාවට අතපාණ්ඩ වෙනවා. මේ මුද්‍ර ගාස්තු ටික දඩ මුදල් ටික දුන්නේ නැත්නම් කරන්න බෑ. පෙරේකී අමාත්‍යාංශයේ මේ මුදල් ලැබුණොත් වැඩ ටික කරන්න බෑ. දුන්නත් සමහර වෙන වැඩවලට යන්නේ. ඒ නිසා මම ඉල්ලීම කරන්නේ අපි දන්නවා දිනු විච්ච ලෝකේ රටවල් දිහා බැලුවම මේ පළාත් පාලන ආයතන තම ස්වයංපෝෂිතව තමන්ගේ බල ප්‍රදේශය තුළ සංවර්ධනය කරන්න පුළුවන් ආදායම් උත්පාදන වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ සඳහා නීතිමය රාමු හදලා තියෙනවා අතුරු ව්‍යවස්ථා තුළ. ඒකේ මම කියන්න උත්සාහ දරන්නේ මේ අතුරු ව්‍යවස්ථා කොතර තිබුණත් මම දන්නවා ප්‍රායෝගිකව මේවා පළාත් සභාවෙන් සම්මත කළා අනුමත කළා දෙන්නේ නැහැ. අද ත්‍රිවිල් නවත්තලා තියෙනවා RDA-ගේ භාරායිනේ. හැබැයි ප්‍රාදේශ සභාව ගිහිල්ලා ගාස්තුවක් අය කරනවා නීති විරෝධී. අපිට ඒ නීති විරෝධී මුදලක් තමයි අය කරගන්නේ. ඒක මම පැහැදිලිවම කියනවා නීති විරෝධී විදිහට අය කරගන්න බෑ අය කරගන්න. නමුත් සභාවේ අරමුදල වෙනුවෙන් ඒ නීති විරෝධී කටයුත්ත සභාව කරනවා. හොඳ අතුරු ව්‍යවස්ථා සම්මත වෙලා තියෙන රුපියල් අවම ගන්න තියෙන්නේ රුපියල් 10යි. හැබැයි සමහරු ගන්නවා 5000 6000 10000 ගන්නවා. මේ ගන්න. ඒ නිසා මම හිතන්නේ අමාත්‍යාංශයේ විසින් මේ පළාත් සභාවලට මේ අතුරු ව්‍යවස්ථා අලුත් කරලා ඒ අතුරු ව්‍යවස්ථා අනුව මේ සභා අරමුදල් තර කරන්න පුළුවන් වැඩපිළිවෙළ හදන්න කඩිනම් වැඩපිළිවෙළ ගන්න කටයුතු කරනවාද එහෙම ගැනීම සඳහා ඔබ අමාත්‍යයේ මේ වෙනකොට කරලා තියෙන ක්‍රියාමාර්ග මොකක්ද කියලා දන්නවා සභාව.
ගරු කථානායකතුමනි, මේ වෙනකොට විශේෂයෙන්ම අපි පළාත් පාලන ආයතනවල අඩු ආදායම් ලැබෙන එහෙම නැත්නම් ආදායම අරමුදල ශක්තිමත් නැති ආයතන වලට පුරණගම ව්‍යාපෘති යටතේ අපි මුදල් වෙන් කළා ලබා දීලා තියෙනවා. ඒ වගේම අපේ මන්ත්‍රීතුමා කියනවා තමන්ගේ දිස්ත්‍රික්කය තුළ අපි දන්නවා ඒ දිස්ත්‍රික්කය තුළ තියෙන පළාත් පාලන ආයතන සමහර ඒවාට ඉතාමත් අඩු අරමුදලක් තියෙන ඒවා. ඉතින් විශේෂයව තියෙනවා ඔබතුමා යෝජනා කරන්න අපි ඒ සඳහා මේ වර්ෂයේ ප්‍රතිපාදන වලින් මුදල් වෙන් කළ දෙන්න කැමතියි.
ප්‍රතිපාදන පිළිබඳව ප්‍රශ්න නෙමෙයි ගරු ඇමතුමනි, තියෙන්නේ මෙතන
දෙවෙනි ප්‍රශ්නයක්.
අහන්න යන්නේ ගරු කතාව. නීතිමය වශයෙන් දීලා තියෙනවා අතුරු ව්‍යවස්ථා පනවලා සභාවට ආදායම් එකතු කරගන්න පුළුවන් ක්‍රමවේද. අපි ගත්තොත් අපිට යම් යම් කර්මාන්ත ආරම්භ කිරීමේ හැකියාවත් අපට තියෙනවා. හැබැයි ඒ නීතිමය අවකාශය ලබා දීමේ අයිතිය තියෙන්නේ පළාත් සභාව සතු. මොකද අර තියෙන අතුරු ව්‍යවස්ථාව හදන අතුරු ව්‍යවස්ථාව සම්මත කරන ගාස්තු අයකට ගැනීම සඳහා අනුමැතිය ලැබෙන්නේ ගරු ඇමතුමනි පළාත් සභාව තුළින්. එනේ ඒ කියන බාධාව දිගින් දිගටම පැවතුණා. මොකද ඒ පැවතීම තුළ තමයි මේ පුංචි ආණ්ඩු සමහර ඉහළ ඉන්න දේශපාලන නායකත්වයෙන්ගේ අතකොළු බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ නිසා ස්වාධීනව වැඩ කරන්න පුළුවන් මොන පක්ෂයේ සභාපතිවරයාව වත්ුණොත් මේ අරමුදලට අවශ්‍ය කරන නීතිමය අවකාශය හදා දීමේ වැඩපිළිවෙල. අපි පෞගිය කාලේ අපි නියෝජනය කරන වකවානුව තුළ අපි මේකේ පළාත්යේ ඉන්න පළාත් ප්‍රධානමැතිතුරුන්ට කිව්වා. හැබැයි ඒගොල්ලන්ගේ අරමුදල් තර කරාගෙන ගත්තා ඇරෙන්නට වෙන ප්‍රදේශයේ සුඛ විනය සඳහා වැඩපිළිවෙලක් ගැත්තේ නැහැ. ඒ නිසා මම හිතනවා කරු ඇමතුනේ ඔබතුමා පළාත් පාලන ආයතන නියෝජනය විත්ත නිසා මේ පල්ලෑහැ මට්ටමේ තියෙන පුංචි ආණ්ඩු ගොඩනගන්න පුළුවන් මේ අතුරු ව්‍යවස්ථාව වැඩපිළිවෙල හදලා දෙන්න. ඔවුන්ට කර්මාන්ත කරන්න පුළුවන්, ස්වන්දකියා කරන්න පුළුවන්, වෙනත් කටයුතු වලට යන්න පුළුවන්. හැබැයි නීතියෙන් බාධාවක් තියෙනවා. එහෙම යන්න ඉඩ අවකාශය හදලා දෙන්න වැඩපිළිවෙල කඩිනම් කරන්න කියලා තමයි මම දෙවෙනි ප්‍රශ්නේත් ඔබතුමාට මතු කරේ. මුදල් දෙනවා, ඕනෑම ආණ්ඩුවක් දෙනවා, දීලා එක හිර කරනවා. සමහර ඒවා කරන්න දෙන්නෙත් නෑ අද පළාත් පාලන ආයතන පාර. ඒක නෙමෙයි අර ස්වාධීනව යන්න පුළුවන් වැඩපිළිවෙල තියෙනවා අමාත්‍යාංශය තුළ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලන්නේ කරු.
බොහොම ස්තුතියි
ගරු කථානායකතුමනි. විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නේ මම හිතන්නේ එතුමා කියන්නේ මේ පළාත් පාලන ආයතන තමන්ගේ වැඩ කටයුතු කරගෙන යෑමට බාධා
අයින් කරලා ඒ සඳහා සහය දෙන්න කියන එක. විශේෂයෙන්ම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇරෙද්දී පළාත් සභාවට මේ විෂය විමධිගත වෙලා තියෙනවා. අපේ අමාත්‍යංශය මගින් අපි ඒක අධීක්ෂණය කරලා යම් යම් එහෙම නැත්නම් තමන්ගේ ආදායම් අඩු ප්‍රාදේශීය සභාවලට යම් යම් මට්ටමේ උදව් උපකාරයක් හැටියට තමයි පළාත් පාලන කොමසාරිස් හරහා පළාතේ තියෙන අපි මේ ක්‍රියාමාර්ගය ගන්න. නමුත් එතුමාගේ අදහස අනුව අපිට පුළුවන් වෙනවා යම් තාක් දුරකට පළාත් සභාවත් එහෙම නැත්නම් පළාත් පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන මේ මෙවැනි ප්‍රාදේශීය සභා නගර සභාවලට මේ වැඩ පිළිවෙල එහෙම නැත්නම් මේ නීති සකස් කර ගැනීම සඳහා උදව් කරන්න.
හොඳයි, බොහොම ස්තුතියි. ඊළඟට ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා.
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ජාතික කටපිරුම දැමීමට ඇසීමට ප්‍රධාන සංවිධායකතුමා.
ගරු අග්‍රාමාත්‍යතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා. ගරු නිවාස ඉදිකිරීම සංස්කෘතික.
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, ආ එක ස්ථාන 16යි. එම ස්ථානවල විස්තරය තියෙන හැමනුම අංක එක හැරීට දිග එකක් නිසා සභාගත කරනවා. ආ දෙක පිළිතුර ඔව්. ආ තුන හැමනුම අංක දෙකේ තියෙන විස්තර සභාගත කරනවා. ආ හතර එවැනි ස්ථාන එකයි. හැමනුම තුනේ ඒක විස්තර තියෙනවා සභාගත කරනවා. ආ පහ පිළිතුර ඔව්. සංරක්ෂණ අවශ්‍යතා මතුවන අවස්ථාවලදී ඒ සඳහා මැදිහත්ව සංරක්ෂණ කටයුතු සිදු කරනු ලබන අතර මෙම ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කලාප භාර නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ නඩත්තු කටයුතු සිදු කරමින් පවත්වාගෙන යනු ලැබේ. ආ අදාළ නොවේ. අතුරුපාට යොමු කරත හැකි.
ගරු කතානායකතුමනි, බොනරාගල දිස්ත්‍රික්කයේ මම මේ අහන අහපුර පුරාවිද්‍යා සම්බන්ධ අහන ප්‍රශ්නයේ වෙලාවේදීම ඇසිය යුතු කාරණාවක් තිබෙනවා. සම්බන්ධ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා, විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල එක්තරා අපේ භික්ෂුන් වහන්සේ නමක් ඉලක්ක කොටගෙන එතුවා ප්‍රකාශයක් කරලා තිබෙනවා. මේ උතුරු නැගෙනහිර එක්තරා අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් දෙමළ ජනතාවට හා මුස්ලිම් ජනතාවට අයත් වන ප්‍රදේශ බලහත්කාරයෙන් අල්ල ගන්නවායි කියන කාරණාව. ගරු කතානායකතුමනි, මගේ අහන ප්‍රශ්නේ තමයි මේ සම්බන්ධ මන්ත්‍රීවරයා මේ සම්බන්ධව ප්‍රකාශ කළේ කුමන දත්ත කරුණු මතද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මෙරටේ ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට සංස්කෘතික අමාත්‍යවරයාට බුද්ධ ශාසන අමාත්‍යවරයාට මේ අවුරුදු පහුගිය අවුරුදු ගාණක් තිස්සේ විශේෂයෙන් 2015 ජනවාරි 8 පස්සේ මේ සහජීවන නාමයෙන් පත්තුරු තමුන්නාසලගේ ආණ්ඩුවට අනේක වාරයක් බුද්ධ ශාසන අමාත්‍යවරයාට සංස්කෘතික අමාත්‍යවරයාට ජාති කුරුමයන් පිළිබඳ අමාත්‍යවරයාට මෙතෙක් මේ දැන් ඉන්න අමාත්‍යවරයාට නෙවෙයි ඊට කලින් ඉන්න අමාත්‍යවරුන්ටත් ඉතා වගකීවුතු පැලිතුරු අපේ මහානායක ස්වාමින් වහන්සේලා ඒ වගේම උතුරු නැගෙනහිර දෙපළාත්වල ඉන්න අධිකරණ සංගණායක ඒ ප්‍රදේශවල සංගණායක ස්වාමින්වහන්සේලා අපේ බෞද්ධ ශිෂ්ටාචාරයේ බෞද්ධ සංස්කෘතික උරුමයන් වලට සිදුවෙන කිසියම් අන්තවාදී මැදිහත් වීමෙන් වලින් සිදුවෙන විනාශයන් ගැන කරුණු දක්වලා තිබුණා. මා මේ පාර්ලිමේන්තුවේ 2015 මේ 15 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්තු වහා ආදාසී සිට සිය ගණන් 200 ගණන් මේ පාර්ලිමේන්තුවේ මේ රටේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන්, බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් කියලා කියන්නේ මේ රටේ සංස්කෘතික උරුමයන්, මේ රටේ ජාතික උරුමයන්. එය කිසිම ජාතිකට ආගමකට කියලා වෙන් කරන්න බෑ. එවැනි කාරණාවලදී මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරද්දී කතානායකතුමා, අපි දන්නවා බොහෝ විට වගකීවුතු උත්තර අපිට ලැබුණේ නෑ. ඔබතුමාම දන්නවා සමහර දාට දවස් 2 වාර 2-3 මේක ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න නැතු කියලා මමම ප්‍රශ්න කරලා තියෙනවා. ඒක නොවුනම දැන් එහෙම තියෙද්දී අන්නේ වගකීවුතු පිළිතුරු නොලැබුණු වෙලාවේ සම්බන්ධන අමාත්‍යවරයා මේ කරන ප්‍රකාශයක එක ගැන මම අතිශය පිළිකුල් සහගතව හෙලා දකිනවා. ඒ විතරක් නෙවෙයි මම අහනවා ඔබතුමාලා කියන්න මේ සම්බන්ධන් මන්ත්‍රීවරයා මේ කියන ප්‍රශ්නය අහනවා මේ රටේ පුරාවිද්‍යා උරුමයන් විනාශ වෙලා තියෙන්නේ, සංස්කෘතික උරුමයන් විනාශ වෙලා තියෙන්නේ, මේ රටේ භික්ෂුන් වහන්සේලා තියෙන්නේ. එහෙම නෙවෙයි මගේ ප්‍රශ්නේ නෙමෙයි, මේකට උත්තරයක් ඕනි. මේකට අද බැරි නම් වගකීම් උත්තරයක් ඔබතුමාලගෙන් ඕනි. මේ සම්බන්ධ මන්ත්‍රීවරයා මේ කියන කතා දැන් එක එක්කෙනා කියන්න පටන් අරන් තියෙනවා. එක වෙලාවකට තව එක්කෙනෙක් කියයි, තව එක්කෙනෙක් කියයි, මෙහෙම මේ රටේ උරුමයන් සම්බන්ධ ප්‍රශ්නයක් මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ බුද්ධ ශාසන මාත්‍යවරයා, සංස්කෘතික මාත්‍යවරයා මේ වගකීම් උත්තරේ ඕනි. අපේ මහානායක ස්වාමින් වහන්සේලා මේක අහනවා. අපිට කතා කරලා කිව්වා. අපිට භික්ෂුන් වහන්සේ ගැන භික්ෂුන් වහන්සේලා කිව්වා. මේ ඉලක්ක කරන්නේ අරිසි බලේ නායක හාමුදුරුවනේ. උන්වහන්සේ සිංහේ වගේ ඒ ප්‍රදේශයේ දෙමළ සිංහල මුස්ලිම් සහෝදරත්වය වෙනින් කැප වෙන හාමුදුරුවනේ.
මේ මෙච්චමයි ගැන පැහැදිලි කරන්න ආද පුළුවන් නැත්නම් ගදාලා
මාතානායකතුමනි එතුමා පවත්වපු කතාවට පිළිතුරක් නිවාස ඇමතුමා හරහා පිළබා දෙනවා.
හොඳයි, බොමු සුති. ගරු ඉෂාක් රහමන් මැතිතුමා, ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සාලකයන් ඇමතිතුමාගේ ඇසීමට, ගරු වේලුකුමා මැතිතුමා,
ගතානායකතුමා ප්‍රශ්න අහනවා.
3 minutes time sir. මාස්ටර්ක්
ගරු ජයන්ත සමරවීර මැතිතුමා, ගරු මහමුදු නසීර් මැතිතුමා, ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා, ගරු බිමල් රත්නායක මැතිතුමා, ගරු විදේශ කටයුතු ඇමතිතුමාගේ ඇසීමට,
ගරු කතානායකතුමනි විදේශ කටයුතු ඇමතිතුමා විදේශගත වෙලා නිසා පිළිතුරු එවලා තිබෙනවා. ආ එක දීර්ඝ පිළිතුරක් තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහකුමසාරිස් කාර්යාලයේ 2008 ඉඳලා 2018 දක්වා සේවය කරපු නිලධාරීන්ගේ නාමලේඛනය. මං හිතන්නේ ඒක කියවන්න ගියොත් වෙලාව නිසා මන්ත්‍රීතුමා ඔබතුමාට ලැබෙන සලස්වන්නන් සභාගත කළා. ඒ වගේම චීන තානාපති කාර්යාලයේ දීර්ඝ ලයිස්තුවක් තිබෙනවා. ඊට පස්සේ ඔබතුමාගේ ආ දෙක ප්‍රශ්නෙට පිළිතුර ඔව්. ආ තුන ප්‍රශ්නෙට පිළිතුර ඒකේ කීප දෙනෙක් නිසා මං කියවන්නම් ඔබතුමාට දැනගැනීමට. නම බ්‍රිගේඩියර් WA මහින්ද වීරසූරිය, අමාත්‍ය උපදේශක ආරක්ෂක තනතුර. බ්‍රිගේඩිය AWMAWN රණවක, අමාත්‍ය උපදේශක ආරක්ෂක. බ්‍රිගේඩිය TS බන්සාජයන්, අමාත්‍ය උපදේශක ආරක්ෂක. බ්‍රිගේඩිය TD වීරකෝන්, අමාත්‍ය උපදේශක ආරක්ෂක. බ්‍රිගේඩිය DMS දිසානායක, අමාත්‍ය උපදේශක ආරක්ෂක. බ්‍රිගේඩිය PSK සංජීව මහතා, උපදේශක ආරක්ෂක. WPAF ගුණසේකර, අමාත්‍ය වාණිජ. ශිරාණි ආරියරත්න මහත්මිය, උපදේශක වාණිජ. රුවන්ති ආරියරත්න මහත්මිය, උපදේශක වාණිජ. KA විමලේන්ද්‍ර රාජා මහතා, අමාත්‍ය උපදේශක ශ්‍රී ලංකා පරිපාලන සේවය. KDS රුවන්චන්ද්‍ර මහතා, අමාත්‍ය උපදේශක ශ්‍රී ලංකා පරිපාලන සේවය. හතරවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඉහත සියලුම නිලධාරීන් සඳහා. ඒ කියන්නේ ඔබතුමා අහලා තියෙන රාජ්‍ය ත්‍රාන්ත්‍රික ගමන් පත්‍ර නිකුත් කරපු අය ඒ සියලුම දෙනාට ලබා දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර පස්වෙනියකට එම බලපත්‍රවල ගමන් බලපත්‍රවල විදේශ ගමන් බලපත්‍රවල අංකය අහලා තියෙනවා. ඒ ටිකව සභාගත කරලා ඔබතුමා ලැබෙන සලස්වනවා. ඊළඟට හයවෙනි ප්‍රශ්නෙට පිළිතුර ලේකම් විදේශ කටයුතු. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මා දැනගන්න කැමති ඇමතුමාගේ මගේ අතුරු ප්‍රශ්නේ නෙමෙයි, අතර ඔබතුමාගේ උත්තරේ කියවපු නැති නිසා දැනගෙන කරුණක්. අර පළවෙනි නාමලේක නම් අතර දුලාන් ආසිරි හෙට්ටිආරච්චි නමැත් එක්ගේ නමක් තිබෙනවාද? මොකද ඔහුට රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය නිකුත් කළ තියෙනවා 2018/5/14. ඔහු ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ පබ්ලික් රිලේෂන් ඔෆිසර් කෙනෙක් විදිහට පත් කළ තිබෙනවා. චීන තානාපති කාර්යාලයේ ට්‍රේඩ් ප්‍රමෝෂන් ඔෆිසර් කෙනෙක් විදිහට පත් කළ තිබෙනවා. ඔහුට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් තියෙනවා. අංකය 85/108/382 සමානයි. diplomatic passport number එක ඒක නෙමෙයි D 565 79 62
එතියාර කිනමක් නම් හොයාගන්න අමාරුයි මන්ත්‍රීතුමා
හොඳයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි මේ දුලාන් නාසිරි හෙට්ටිආරච්චි නැමැත්තා පසුගිය රජය කාලේ ඕස්ට්‍රේලියානු මහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තනතුරකට පබ්ලික් රිලේෂන්ස් ඔෆිසර් කියලා තනතුරක් හදලා දේශපාලන පත්වීමක් මත යවලා තිබෙනවා ඒ පුද්ගලයා එතන මිස්කන්ඩක්ටක් මත ඔහුගේ වැරදි හැසිරීම මත මිස්කන්ඩක් මත ඔහුව නැවත ඔහු සේවයෙන් පහ කරනු ලබන සේවයෙන් පහ කරාට පසුව 2018 දී නැවත ඔහු චීනතාන් ශ්‍රී ලංකා චීනයේ බීජින් වල තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ට්‍රේඩ් ප්‍රමෝෂන් ඔෆිසර් කෙනෙක් විදිහට ඔහුව යවනවා එතෙන්දි කරු කතානායක තුමනි මේ පුද්ගලයා විදේශ අමාත්‍යාංශයේ ලෙටර් හෙඩ් එක හොරකම් කරගෙන ජේසි නිලධාරියෙක්ගේ අස්සන හොරට යොදාගෙන ඔහු රාජතාන්ත්‍රික ගමන් පළපත්‍රය ලබාගෙන තමයි චීනයට යන්නේ. ඒ හෙලිදරව්වලා විදේශ අමාත්‍යාංශයෙන් මේක පැමිණි කාට පස්සේ අපි දන්නා තරමින් නැවත ඔහුව ලංකාවට එවලා තියෙනවා මාස කීපයකට පස්සේ. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පුද්ගලයා සම්බන්ධව දැන් මේක බරපතල වරද්දා. කපැත්තකින් එක වතාවක් තානාපති කාර්යාලයකින් එළවපු පුද්ගලයෙක් දෙවෙනි වතාවේ චීනයට යවනවා චීන තානාපති කාර්ය චීනයේ සීන ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට ඒ යන්නේ වැරදි කරලා මම මේ දෙකම හැන්සාක් කරන ඒ සම්බන්ධව විදේශ අමාත්‍යාංශයේ පරීක්ෂණයේ වාර්තාව එතුමා පාර්ලිමේන්තු ඉදිරිපත් කරනවාද එහෙම පරීක්ෂණයක් කරලා තිබෙන නිසා දෙවෙනි අතුරු ප්‍රශ්නේ තමයි මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු අතරමැදි සීඅයිඩිකට බාර දීලා දෙනවා ගරු කතානායකතුමනි මේ පුද්ගලයා ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ විවිධ පුද්ගලයන් භාවිතා කරමින් එක පැත්තකින් වෙනත් තනතුරු ලබා ගන්නත් අනිත් පැත්තෙන් විදේශ අමාත්‍යාංශ නිලධාරීන්ටත් බලපෑම් කරමින් ඉන්නවා තමන් විශාල බලගත පුද්ගලයෙක් කියලා මා මෙතන ඔබතුමාට පෙන්නුම් කරන්න පුළුවන් ඔහු විශාල කටවුඩ් දාලා තියෙනවා කොළඹ සමහර තැන්වල මේ දුම්වැටි විරෝධී ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ නියුතියක් විදිහට ඒ නිසා මා දැන් දෙවෙනියට අහන්න කැමැති ඒ සම්බන්ධ CID සහ පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය එතුමා මේ පාර්ලිමේන්තුවට වාර්තා කරනවා.
හොඳයි ගරු හැමතිස්සෙම.
මං ඒ හොර පාස්පෝර්ට් එකත් ඒ සම්බන්ධ කරන පරීක්ෂණේ අදාළ කරන ලියකියලිවිල කොටසකුත් ඔබතුමාගේ අවසරය මත හැන්සාට් කරනවා.
ඒක අපි යොමු කරලා පිළිතුරක් ලබා දෙනවා.
හොඳයි බොහොම ස්තුතියි. ගරු ශ්‍රීදරන් මැතිතුමා. ගරු ආචාර්ය බන්දුර ගුණවර්ධන මැතිතුමා.
තමන් ප්‍රශ්නේ
අහනවා. ගරු මැතිතුමා සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු මැතිතුමා ගැසීමට.
එක 2016 අයවැහි අංක 174 යෝජනාවට අනුව ජාතික පරිසරික සංරක්ෂණ වැඩසටහන යටතේ අමතර වැඩසටහන් සඳහා වෙන් කළ රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන 2016 වර්ෂය තුළදී වැය කළ ආකාරය පැහැදිලි කරන්නේද කියලා තමයි අහලා තියෙන්නේ පිළිතුරු වූ 2016 අයවැහි 174 යෝජනාවට අනුව පරිසර සංරක්ෂණය මද්ද්‍රව්‍ය නිවාරණය කෘෂිකර්මය දරුවන් සුරකීම යන සියලු ක්ෂේත්‍ර සඳහා රුපියල් මිලියන 2000ක ප්‍රතිපාදන වෙන් කළද මහා භාණ්ඩාගාරයේ වෙතින් රුපියල් මිලියන 1400ක් පමණක් ලබා දී ඇත. එම මුදලින් රුපියල් මිලියන 1256ක මුදලක් වියදම් දරා ඇත. විස්තර තියෙනවා එමනුම එක හැටියට සභාගත කරන්නම්. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන මද්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන. තුන්වෙනි ප්‍රශ්නෙට පිළිතුර ආයතන ලැයිස්තුව සඳහා ඇමනුම අංක දෙක හැටියට දීලා තිනවා ඒක සභාගත කරන්නම් දිග එකක් නිසා. ඊළඟ ප්‍රශ්නෙට පිළිතුර විස්තර සඳහා ඇමනුම තුන තියෙනවා ඒක සභාගත කරන්න ඔබතුමන් ලැබෙන සලස්සන්නම්. ඊළඟ ප්‍රශ්නය එසේ නම් මේ මන්ද කියලා අහනවා ඒකට පිළිතුර අදාළ නොවේ.
අර කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය එතුමට
අපි ජාතික පරිසර වැඩසටහන් ජාතික වශයෙන් ඉතා වැදගත්කමක් තිබෙන වැඩසටහන් වල රාජ්‍ය අයවැලියකෙනින් වෙන වෙන මුදල් වලින් කොටසක් මහා භාණ්ඩාගාරයේ විසින් මුදා හැරියේ නැහැ කියන වෙරලා ඒ වැඩසටහන් නතර කිරීම අපරාධයක් පාර්ලිමේන්තුව නොමග යැවීමක්. ඒ නිසා ඔබතුමා අමාත්‍යාංශවල අදාළ ජාතික වශයෙන් වැදගත්කමක් තියෙන අමාත්‍යාංශවල නිලධාරී මහත්වරු එහෙම නැත්නම් ලේකම්වරු ඒ අවශ්‍ය මුදල් ප්‍රමාණය ලබා දෙන්න බැරි නම් ඒක වෙන් කරන්න එපා කියන තත්වයට පත් වුණොත් අයවැය කළමනාකරණය කාර්යක්ෂම වෙයි. ගරු කතානායකතුමනි, මම ඔබතුමාගේ විශේෂ අවධානයක් යොමු කරන්න කැමති මේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවේ මේ 2019 අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුව නොමග යැවීම, පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු සැපීම් යනාදී කරන කොටගෙන මේ පිළිබඳ ශ්‍රී ලංකා මහා බැංකුවෙන් පාර්ලිමේන්තුවට වාර්තාවක් ලබා ගන්න කියලා නිර්දේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමා කරුණාකරලා මේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුවට පැවරලා තියෙන නිසා පාර්ලිමේන්තුවන් නොමග යවනවා කියනවා නම් පාර්ලිමේන්තුවට අසත්‍ය තොරතුරු කියනවා නම් ඒක මුදල් පිළිබඳ ආංශික කාරක සභාව වාර්තා කරලා තියෙනවා නම් ඔබතුමාගේ යුතුකමක් වගකීමක් වෙනවා මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා මහා බැංකුවට කියලා. දැන් සම්පූර්ණයෙන්ම මේ අයවැලේකනේ වැරදිලා තියෙන්නේ මේ 2019. එහි ප්‍රතිඵලය සමස්ත ලංකාවේම ජනතාවට බලපානවා. ඔබතුමාටත් මැදිහත් වෙන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින කැමැති පළවෙනි ප්‍රශ්නේ
ලෙස. එහෙම අසත්‍ය තොරතුරු තියෙනවා නම් දැනුවත් කරන්න ඉතින් මට කෙලින්ම ඒ දැනුව එයාට යොන් පුළුවන්.
නෑ, ඒක කියලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අපෙන් නෙමෙයි.
ඔව්.
මේ අයවැලේකනේ
පිළිබඳව මට යොමු කරන්න පුළුවන්. එහෙම කියනවා අපිට ඕනේ සත්‍ය වාර්තාවක්
නේ. ඔව්, ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අයවැය පිළිබඳ නොමග යැවීම පිළිබඳ වාර්තාවක් ලබා ගන්න කියලා නිර්දේශ කළා තියෙනවා. ඉතින් ඔබතුමා ඒ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට දැනුම් දෙන්න. 2019 අයවැයෙන් පාර්ලිමේන්තුව නොමග යැවීම කරලා තියෙනව මොනවද කියන එක පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න
කියලා.
දෙවෙනි ප්‍රශ්නේ මම ඔබතුමාගේ
අන්තිම යනවා අපි ක්‍රියා කරන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්නේ
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඒත් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් මේ ජාතික ආපදා අවස්ථාවේදී පාර්ලිමේන්තුව වශයෙන් කැඳවලා විවිධ අදහස් යෝජනා ලබා ගත්ත ඔබතුමාගේ මූලාසනයෙන්. එහිදී අපි හැමෝම මේ නතර වෙලා තියෙන ආර්ථිකයේ යලි පණ ගැනීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කළා. ඒ අනුව දැන් 144,000 දරුවෝ පාසල් යාම පිළිබඳ හොඳ ප්‍රවණතාවයක් මේ වන විට ඇති වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ සමහර පාසල් විසින් නියම කරලා තියෙනවා මේ ට්‍රාන්ස්පේරන්සි බෑග්ස්. විනිවිද පේන ආකාරයෙන් යුත් බෑග් දරුවන්ට
ඒක ඊයේ කතා කළා ගරු මන්තුමා ගැන කතා කළා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා පියවර ගන්නවා කියලා අද උදේත් මම අධ්‍යාපන ඇමතිතුමාට කතා කළා. මොකද මම දිවයි සඳහන් කළා අපි ඉස්කෝලේ යන කාලේ ඔය ඔක්කොම බෑග් එකක් අරන් ගියා දවසේ පොත් විතරයි අරන් ගියේ.
ඔව්.
දවසේ පොත් විතරයි. සතියෙම අරන් යන්නේ නැහැ. ඒ වගේ ප්‍රැක්ටිකල් එක බාන්නත් කියලා කිව්වා. අවදානම් වෙනවා පියවර ගන්නවා කියලා
කිව්වා. මේක මම හිතන්නේ ගරු කතානායකතුමනි මේක මේ බොරදියේ මාළු බාන්න ජාවාරම් කරුවෝ විසින් හදාගත්ත ව්‍යාපාරයක්. මොකද ගිය මාසේ ජනවාරි මාසේ අලුත් බෑග් ගත්ත දරුවෝ 3500 4000 වියදම් කරලා නැවත ගන්න ගියොත් ඒක දරන්න
ඒක පැහැදිලි කරනවා කියලා සර්කියුලර් කරනවා කිව්වා.
ඒ නිසා කිසිසේත්ම ය ඔව් කිසිසේත්ම දරුවන්ට එවැනි බලකිරීමක් නොකළ යුතුමයි. බෑග් අවශ්‍ය නම් රජයේ අර මුදල් වලින් අර ටැප් ගන්න සල්ලි වලින් අර දුන්නට කිසි ප්‍රශ්නයක් නැහැ.
දැන් බොහොම ස්තුතියි. දෙවෙනි වටය ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
ගෞරව ජනාද ගෞරව සභානායක අවරලේ.
තායි කටිනුනි.
ආ එක පිළිතුර ඔව් ආ දෙක මෙම අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහාය ඇතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා 2016 වසරේ සිදු කරන ලද සමීක්ෂණය මගින් විදුලි සේවාව ලබාගෙන නොමැති නිවාසයකක 102,000 පමණ පවතින බව හඳුනා ගන්නා ලදී. ඒ අනුව මෙම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ලැබූ රටම එළියයි අඳුර දුරලයි ජාතික වැඩසටහන යටතේ ඉහත නිවාස සඳහා විදුලි සේවාව ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. ඒක විස්තර සභාගත කරන ඇමනුම එක ලෙස මෙම වැඩසටහන යටතේ විදුලි සේවාව ලබාගෙන නොමැති සියලු නිවාස ඒකක වෙත එම නිවාස තතැඳුම් කිරීමට හා විදුලි සේවා සම්බන්ධතාව ලබා ගැනීමට රුපියල් 40,000 උපරිමයකට යටත්ව සහන ණයක් ලබා දෙන ලදී. 107% වාර්ෂික පොලිය අනුපාතයක් මත ගණනය කරන ලද සමාන මාසික වාරික 72කින් විදුලි පරිභෝජන ගාස්තුව සමග එම ණය මුදල අය කරනු ලැබේ.
නිවසේ හෝ එහි ඉඩමේ අයිතිය පිළිබඳ සැලකිල්ලට නොගෙන අදාළ නිවසේ අයිතිම්කරුගේ පදිංචිය විදුලි සම්බන්ධතාවය ලබා දීමේ නිර්ණායක ලෙස සලකා කටයුතු කිරීමට අදාළව චක්‍රලේඛනය නිකුත් කරන ලදී. නිවාස ඒකක තතැඳුම් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මගින් පවත්වාගෙන යනු ලබන සුදුසුකම් සහිත විදුලි කාර්මික ලේඛනයේ ලියාපදිංචි වී ඇති විදුලි කාර්මිකයන්ගේ සහාය ලබා දෙන ලදී. පැවති යුද වාතාවරණය අවසන් වීමෙන් අනතුරු උතුරු වසන්තයේ වැඩසටහන යටතේ භාණ්ඩාගාර අරමුදල් යොදවා ගාස්තු රහිතව නිවාස සඳහා විදුලි සම්බන්ධතා ලබා දුන් අතර කිරිනොච්චි දිස්ත්‍රික්කයේද ඇතුළුව පළාතේ පදිංචි සමහර පවුල් ඒකක ඉහත වැඩසටහන යටතේ විදුලි සම්බන්ධතාව ලබා ගැනීමට කැමැත්තක් නොදක්වීය. එයට අතිරේකව බන්දනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ මගින් ක්‍රියාත්මක නැවත පදිංචි කිරීම හා ප්‍රතිසංස්කරණය සඳහා වූ සංවර්ධන වැඩසටහන යටතේ දිසාපතිවරයා විසින් වෙන් කරන ලද අරමුදල් යොදවා 2017 හා 2018 වර්ෂයන්හිදී පිළිවෙලින් පවුල් ඒකක 532ක් හා 427ක් සඳහා විදුලි සම්බන්ධතාවයන් ලබා දෙන ලදී. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වාසය කරන ලබන සියලුම පවුල් සඳහා විදුලි ප්‍රවේශය පවතී. ආ එකට පිළිතුර විදුලි අවශ්‍යතාවයේ ඇති පවුල් ඒකක සඳහා විදුලිය ලබා දීමට මෙම අමාත්‍යාංශයේ සූදානම්ව පවතී. ගම්පෙරළිය වැඩසටහන යටතේ සෑම දිස්ත්‍රික්කයකම විදුලි සේවා නොමැති පවුල් ඒකක අදාළ දිසාපතිවරුන් මගින් හඳුනාගෙන එමතරතුරු මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් ඉල්ලා ඇත. හැමනොම දෙකේ තවදුරටත් තියෙන එක සභාගත කරනවා. ඉහත තොරතුරු කිරිනොච්චිය දිස්ත්‍රික්කයේ වෙතින් මෙම අමාත්‍යාංශය වෙත මෙතෙක් ලැබී නොමැත. ආ දෙකට පිළිතුර කිරිනොච්චි දිසාපතිවරයා වෙතින් ඉහත තොරතුරු ලැබුණු වහාම 2016 වසරේ ක්‍රියාත්මක කළ වැඩසටහන සමාන වූ වැඩසටහනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම මගින් විදුලිය නොමැති නිවාස සඳහා විදුලි ලබා දීමට කටයුතු කරනු ඇත. ආ තුන අදාළ නොවේ, ඈ අදාළ නොවේ.
නන්රි ගෞරව සභානායකර අවර්ගලේ, ගෞරව சபாநாயகர் அவர்களே, மல்குடியேற்றப்பட்டவர்கள் பெரும்பாலும் பொருளாதார ரீதியாக ஒரு வறுமை கோட்டுக்கு உட்பட்டவர்கள். கடந்த காலத்தில் அவர்கள் மல்குடியேற்றப்பட்ட போது பலருக்கு இலவசமாக மின்சாரம் வழங்கப்பட்டது. அவ்வாறான ஒரு திட்டத்தை ஏன் தொடர முடியாது என்ற ஒரு கேள்வியை நான் முன்வைக்க விரும்புகின்றேன்.
ගරු කතානායකතුමනි, එහෙම බැරිකමක් නෑ. ඇත්ත වශයෙන් මේ පිළිතුරෙත් තියෙනවා ගම්පෙරළිය වැඩසටහන යටතේ එහෙම විදුලිය නැති පවුල් වලට විදුලි ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.
හොඳයි. සෙකන්ඩ් ක්වෙස්චන් ඉන් ද උங்களுடைய ගෞරව சபாநாயகர் அவர்களே, இந்த ஏற்கனவே பதிலில் சொல்லப்பட்ட புள்ளி விவரங்களில் குறைபாடுகள் இருப்பதாக நினைக்கின்றேன். 4039 குடும்பங்களுக்கு மின்சார இணைப்பு தேவை என்பதை அந்த மாவட்டத்தினுடைய அரசாங்க அதிபருடைய அறிக்கையிலிருந்து வெளிவந்திருக்கின்றது. அன்னபடியினால் அவற்றை தயவுசெய்து கருத்தில் எடுத்துக்கொண்டு கௌரவ அமைச்சரிடம் அதை தெரிவித்து அதை விரைவாக செய்யுமாறு கேட்டுக்கொள்கின்றேன். நன்றி.
கதாநாயகத்துமணி, கிளிநொச்சி திசாபதிவரையாகின் தொருத்துரு லபுனு வகாம கிரியாத்மக கரண அமாத்தியான்சி சூதானம்.
ஜெய் பவு சுச்சி கரு உதய பிரபாத் கமம் பிலமெத்துமா தேவனி வாட்டைய ஹயனி பிரச்னை கரு இஷாக் ரஹமன் மெத்துமா பிரச்னை ஆனவாது ஆண்டு பக்ஷேங் இஷாக் ரஹமன் மெத்துமாகி பிரச்னை ஆனவாது ஆனே ரைட் ஆனால் ஆனோ சபகத்தன்னு
பிராத்தமிக் கர்மாந்த மெத்துமா சத்தி தேக்கா கல்லில்ல
அட்ட காரு ஜெயந்த சமர்வீர மெத்துமா விபக்ஷி பத்தி ஆனவாது
சபாகத கண்ணோ
நமய காரு மஹமுது நசீர் மெத்துமா பிரச்சனை ஆனவாது
சபாகத கண்ணோ
10 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රශ්න අහනවාද?
ප්‍රශ්න අහනවා. සභාගත කරනවා.
12 ගරු ශ්‍රීධරන් මැතිතුමා ප්‍රශ්නය අහනවාද?
අති දෙකක් කල් ඉල්ල ලබන්න.
15 ගරු උදේ ප්‍රභාත් ගමන් පිළ මැතිතුමා
ප්‍රශ්නය අහනවා කතානායකතුමනි.
මාස 6ක් කල් ඉල්ලලා තිබෙනවා.
ප්‍රධාන වැඩකතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා පොඩින් ගරු සභානායකතුමා සභාවෙක්ද ගරු නායකතුමා
ඒ ඔබතුමා මේ සභාවට දැනුම් දුන්නා විශාල බද්දුදින ඇමතුමා සම්බන්ධයෙන් තියෙන විශ්වාසභංග යෝජනාව ගැන දින නියම කළා අපිට දැනුම් දෙනවයි කියලා අපිට ආරංචිය තියෙනවා දින නියම කළායි කියලා. නමුත් ඔබතුමාගෙන් මේ සභාවට දැනුම් දීමක් විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමාගේ නිවේදනයට
හොඳයි ගරු මන්ත්‍රීතුමා මම මේක ඒ යෝජනාව ආපෑටෙන් වහාම ක්‍රියාත්මක කළා. අපි යෝජනාව පිළිගත්තා ඊට පස්සේ පුත්තකේද ඇතුල් කළා. ඊට පස්සේ අවශ්‍ය විදිහට මහලේකම් වර්යාවසෙන් ඒකට නීත්‍යානුකූල කියාට පස්සේ අපි පක්ෂ නායකින්ගේ රැස්වීමක් කැඳෙව්වා. ඒක ඒ වගේම මගේ ලිමුණු මේක විවාදය සඳහා ඉතා ඉක්මනින් දිනයක් දෙන්න කියලා. ඒ වගේම ඒ අනුව ඊයේ විපක්ෂ නායක ගරු ආණ්ඩු මේ අගමැතිතුමත් විපක්ෂ නායකතුමා මම මුලින් ඉඳලා හිටියේ මෙය විවාදයට ලක් කළ යුතු හැකිතාක් ඉක්මනින් විවාදයට ගත යුතු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක්. නමුත් අද ගරු අගමැතිතුමත් මෙතන ඉන්න අගමැතිතුමත් ඉක්මනින් දෙන්න කියලා. ඒ අනුව අද මේ ගැන සාකච්ඡා කරලා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගත්තා. ජූනි මාසේ දිනජර සභානායකතුමා හඳා කර කරු අගමැතිතුමා පැහැදිලි
කරා. ගරු කතානායකතුමනි, මං ඉල්ලීම් දෙකක් කළා තියෙනවා. එකක් තමයි සති දෙකක් යන්ට ඉස්සෙල්ලා මේ අතුරු වාර්තාවක් හැටියට රිෂාඩ් බද්දුවින ඇමතුමා ගැන වාර්තා කරන්න. ඊයේ මං ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා පක්ෂ නායකින්ග කතා කළා දිනයක් නියම කරන්න කියලා. ඒක මේ පාර්ලිමේන්තු වැඩ කටයුතු වලට බාර බිස්නස් කොමිටි වැඩ කටයුත්තක් එයා එක කතා කළා. ඔබතුමා තීරණය
ගත්තා ඉස්සෙල්ලා දිනයක් එක් දිනයි ජෙනරල් කී පස්සේ අපි ඉල්ලීම අනුව දින දෙකක් ජෙනරල් සභානායකතුමා එකඟ වුණා. දිනේ ඔබතුමා පැහැදිලි කරන්නකෝ.
ගරු කතා නායකතුමනි, අපි ජූනි 18යි 19යි මේ විවාදයට සූදානම්. We are ready.
හරි.
On the 18th and 19th of June we are ready for the debate.
හොඳයි, that's right. ඔව් ගරු විමල් වීරවංශ මැතිතුමා මේක අද අපි සාකච්ඡා කළා. ඔව්. ගරු විමල් වීරවංශ මැතිතුමා
ඔබතුමා කිව්වා වගේ මේක ඉතා ප්‍රමුඛත්වයේ දීලා ඉක්මනින් සාකච්ඡා කළ යුතු වැදගත් කාරණයක් මේ විශ්වාසභංග යෝජනාව. ඒක ඔබතුමා අද උදේ දැන් ප්‍රකාශ කළා. නමුත් දැන් අපිට මීට පස්සේ හම්බ වෙන පළවෙනි පාර්ලිමේන්තු සතිය තියෙන්නේ ජූනි 4 වෙනිදා පටන් ගන්න පාර්ලිමේන්තු සතිය. ඒ ජූනි 4 වෙනිදා පටන් ගන්න පාර්ලිමේන්තු සතියේ 6-7 කියන දවස් දෙකේ තියෙන ආණ්ඩුව ඉදිරිපත් කළ තියෙන න්‍යායපත්‍රයට ඉදිරිපත් කළ තියෙන අනපනත් අපි යෝජනා කළා 4 වෙනිදාට ඒ සියල්ල සාකච්ඡා කළා සම්මත කරගමු 6-7 කියන දවස් දෙක අපිට මේ විවාදය සඳහා දෙන්න කියලා. මමත් දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් ඒ වගේම ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමත් ඇතුළු අපි හැමෝම. එතකොට නමුත් ආණ්ඩු පක්ෂයේ ඉතා තදින් හිටියා නෑ අපිට පළවෙනි සතිය දෙන්න බෑ. අපි දෙන්නේ 18-19 කියලා. ඒ නිසා අවසාන තීරණයක් නැතුව තමයි අදත් පක්ෂ නායක රැස්වීම අවසන් වුණේ. ඉතින් අපි දැනුත් ඔබතුමාගෙන් ඉල්ලන්නේ අගමැතිතුමත් කියනවා දිනේ තීරණය කරන්න ඔබතුමාට බලය තියෙනවා කියලා.
නෑ නෑ එතුමාගේ එතුමත් උදේ සාකච්ඡා කරලා තමයි 18-19 ගත්තේ. අගමැතිතුමත් සභානායකතුමත් කතා කරලා
අපි අපි කියන්නේ මේක තව කල් දාන්න එපා. මේක ජූනි මාසේ අගට කල් දාන්න එපා.
මගේ නම කිව්ව නිසා මම කිව්වේ සම්ප්‍රදාය හැටියට බිස්නස් කොමිටි එක්ක සාකච්ඡා කළා තමයි ඔබතුමා තීන්දේ කරන්නේ. මේ සතියේ තීන්දේ කරේ බිස්නස් කොමිටි එක්ක කතා කළා.
මේ
සතියේ කරේ ඒකයි.
එතකොට අද උදේ ගරු සභානායකතුමා මට කිව්වා අගමැතිතුමත් සමග ගරු අගමැතිතුමත් සාකච්ඡා කරලා තවත් 50 වගේක් ගේන්න තියෙන අය දවස්වල තවත් අමතර අධිකරණ ඇමතිතුමේට වාගේ ප්‍රශ්න තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ජූලි මාසේ ගෙනියන්න. මම කිව්වා ජූලි මාසේ වෙනකන් ඉන්න බෑ. ඒ නිසා අපි අවසාන තීරණේ 18-19 ඒක තමයි අවසාන දිනේ. ඒක නෑ ඔබතුමා කොච්චර කිව්වද එතන දිනේ වෙනස් කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ඔය 18-19 පිළිගන්න. 18-19 පිළිගන්න. එතනින් එහාට යන්න බෑ. ඔව් මේ අවසාන මතය කියන්නේ ඔබ මොකද්ද?
දෙන්න මේ
විවාදියක් දෙන්න.
ගරු කතානායකතුමනි මේ මේ විශ්වාසභංග යෝජනාව 18-19 දානවයි කියන්නේ තවදුරටත් මේ විවාදය කල් දැමීමක්. ඒ වගේම දැන් අගමැතිතුමාගෙන් කියවුණා සති දෙකක් ඇතුළත අර මොකද්ද තේරින් කාර්ක සභාවේ විචාර අතුරු දෙන්න මේ අතුරු වාර්තාවක් ඉල්ලනවයි කියලා. ඒ අතුරු වාර්තාවෙන් සුද්ධ පවිත්‍ර කරලා අරගෙන තමයි මේ අත උස්සන්න පොටපාද ගන්න යන්නේ. ඒ නිසා කරුණා කරලා ඒ වංචාවට අපි එක නෑ. අපි ඉල්ලා හිටනවා 6-7 කියන දවසක දෙන්න කියලා ඒ විවාදයක.
නායකතුමනි ඔබතුමාට මම කරුණු පැහැදිලි කරා. මම මේ සභාවේ ඉන්නම් ඔබතුමා මොකක් හරි ඕනනම් පැහැදිලි කරන්න. ඒත් විපක්ෂ නායකතුමත් නැති තැන වෙන මොනවද කියන්නේ? ඉතින් මේක විපක්ෂ නායකතුමයි සභා නායකතුමයි ඔබතුමයි කතා කරන්න ඕනේ.
අනික
නෑ කතා කරනවා. ඉතින් මමත් වාඩි වෙලා
කියන්නේ. ඊයේ දවසේ පුරාම මං සෑම
පිටිපස්සේ ඉන්න
ගරෝ
ආන මන්ත්‍රීතුමාට තීන්දුව කරන්න කියලා. මම මොන
නෑ ගරෝ
අන්නෝද සිද්ධි ජයරත්න මන්ත්‍රීතුමා
නෑ ගරෝ මන්ත්‍රීතුමා මං කියන්නේ පොඩා ඉන්න වාඩි වෙන්න ඕඩර් ප්ලීස්. ඕඩර් ප්ලීස්. ඊයේ දවසේ පුරාම මං ආණ්ඩු පක්ෂේ විපක්ෂේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න දුනා පැය ගණන් කතා. අද එක් ගන්න දැන් මේක අවසාන තීරණයක් අරන් තියෙනවා. මේ සභාවේ මහජනතාවට අපි යුතුකමක් තියෙනවා. ඒ නිසා වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. 18-19 ඒක කරන්න ඕනේ. ජූලි වෙනකන් කල් දෙන්න බෑ. ජූලි මාසයේ අවසන් කරන්න ඕනේ. ඒ වගේම අනික් කරුණු දෙක වෙනයි. දැන් තීරණ කාරක සභාව වෙනයි. විශ්වාස භංගයේ යෝජනයි. ඒක ඒක හරි. හරි.
පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව දින නීම කරන්නේ ආණ්ඩුව.
හොඳයි.
විපක්ෂයේ දින නීම කරන්න බෑ. අපි ආණ්ඩුව. ඒක තේරුම් ගන්න ඕන. අපි ආණ්ඩුව. දින නීම කරන්නේ
අද ඉවරයි. ඒක ගැන කතා කළා ඉවරයි. ඊයේ කතා කරන්න ඔබතුමාට ඊයේ අවසාව දුන්නේ නැහැ. හොඳයි. මොකද්ද ගරු SP සනායක මොකද්ද?
ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමාගේ ප්‍රකාශනය අනුව අපට තේරුනේ මේ තේරින් කාරක සභාවේ ගරු රිෂාඩ් බදුදීන් ඇමතිතුමාගේ කාරණේ පිළිබඳව විභාග කරනවා කියන
නෑ කරුණු දෙකක් අපි මේ ගාන කරමු.
අපි ඔබතුමාට කියන්න කැමති අපි මතු කරලා තියෙන කරුණු අපි ඔතන සාකච්ඡා කරන්න එන්නේ නෑ. එන්න ඒක
1000 සහභාගී වෙන්නේ නෑනේ.
නෑ.
ප්‍රධාන කටයුතු ආරම්භය අද විදේශ විනිමය පනතේ නියෝජක අනුමත කිරීමට 21-09 දක්වා ගරු අගමැතිතුමා.
එන්න තව කාරණයක් තියෙනවා. විශ්වාස භංගයකට දිනේ දෙන්නේ ආණ්ඩුව. ඉතින් ආණ්ඩුව දිනේ දෙන්නම්. ඒ සාමාන්‍ය සම්ප්‍රදායයක් තියෙන ස්කින් මේකේ ඇමතිවරයෙක්ට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ඉස්සෙල්ලා ආණ්ඩුවට විරුද්ධව තියෙන විශ්වාස භංගයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ
කියලා. හරි. අනුකම්පාචාර මැතිතුමා. මංගල සමරීර මැතිතුමා අපි ප්‍රසිද්ධින්. අනුකුමාර මැතිතුමා.
ගරු කතානායක.
ප්‍රධාන කියන්න.
ඒක තමයි මේ තියෙන තේරීම් කාරක සභාවත් විශ්වාස භංග යෝජනාවත් කිසිසේත්ම පටලවාගත
යුතු අපි උදේක තීරණය කළා.
මම කියන්නේ පොඩකින්. ඔව්. එඳ තේරීම් කාරක සභාවේ කාර්යභාරය වෙනස් එකක්, විශ්වාස භංග වල කාර්යභාරය වෙනස් එකක්. ඒ වගේම රිසත් බදුදීන අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගයේ පළමු කොට ඉදිරිපත් කොට තිබෙනවා. දෙවෙනිව තමයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ. එනිසා ගරු කතානායකතුමනි දැන් දිගටම මේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදීත් දිගටම ඉල්ලා සිටමින් තිබෙන්නේ රිසාත් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගයේ කලින් ගන්න කියලා. එනිසා ඒක තමයි ප්‍රමුඛ.
හොඳයි.
ඊට පසුව තමයි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයේ ගත යුත්තේ.
හරි.
එහෙම නැතුව ගරු කතානායකතුමනි අග්‍රාමාත්‍යවරයාගේ ඔළුවේ තියෙන වෙන හිතලුවලට තම තමන්ට ඕන දේ වැඩ කරන්න බෑ. පළමු ඉදිරිපත් කළ තියෙන විශ්වාස භංගයේ රිසාත් බදුද්දීන් අමාත්‍යවරයාගේ ඒකෙන් පසුව තමයි ආණ්ඩුවට විරුද්ධ. එහෙනම් අපි තාමත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයේ පිළිබඳ අපි දින ඉල්ලන්නේ නැත්තේ රිසත් බදුදීන් අමාත්‍යවරයාට පිළිබඳ විවාදයේ දින නියම වුණාට පසුව තමයි අපි ආණ්ඩුවට විරුද්ධ විශ්වාස භංගයේ දින ඉල්ලන්නේ.